people Hazar Ali Enege, you have 8 minutes.
උමත්ම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ගත්තොත් අද දවසේදී ශ්‍රී ලංකාවේ පරිසරය සම්බන්ධ සියලු අංශ ජාතික මට්ටමින් සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය වෙන පුළුල් නීතිමය රාමුවක් සකස් කිරීමේ අරමුණින් 1980 දී පිහිටවන ලද ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමට අදාළ විවාදයක් අද දවසේ පැවැත්වෙන්නේ. ඉතින් මේ පනත ගත්තොත් නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් පළමු වරට 1988 දීත් ඉන්පසුව 2000 වසරේදීත් සංශෝධනයන් වලට ලක් වෙලා අද වෙන විට ගත්තොත් වසර 26ක පමණ කාල සීමාවක් මුළුල්ලේදීම මේ පනත සංශෝධනයකට ලක්වීමක් සිද්ධ වෙලා නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් නීති මූල ධර්මවල ඉගෙන ගන්න එක් කාරණාවක් තමයි විශේෂම රොස්කෝ පවුන් කියන නීති විශාරදයාගේ මේ නීතිය පිළිබඳ නීති ගතිකත්වය පිළිබඳ අපි දන්න විශේෂ කාරණාවක් තමයි නීතිය ස්ථාවර විය යුතු නමුත් නීතිය කිසිදු වෙලාවක එක තැනක පල්වෙවි නොතිබිය යුතුයි කියන ඒ නීති මූල ධර්මය. හැබැයි අපේ රටේ මේ ජාතික පාරිසරික පනත ගත්තොත් වසර 26ක කාල සීමාවක් මුළුල්ලේ කිසිදු සංශෝධනයකට ලක් නොවී තිබීම මම හිතනවා අද දවසේ ඉඳම වැදගත් වන්නේ අන්න ඒ කරුණ මතම මේ පාරිසරික පනතද සංශෝධනයන් එක් කිරීම නිසා. විශේෂයෙන් ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ යෝජිත අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරන පරිසර පනත මේ පරිසර පනත තුළ විශේෂයෙන්ම තිරසාර සංවර්ධනයේ මූලධර්ම පිළිබඳ අවධානය යොමු කරගනිමින් ඒ වගේම ජාත්‍යන්තර නීතීන් වලට අනුගත වෙමින් මේ පාරිසරික පනතට සංශෝධනයන් එක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ තිරසාර සංවර්ධනයේ ඉලක්කයන් හඹා යන සමාජ පරිසරයක අන්න ඒ ඉලක්කයන් කෙරෙහි අපි අවධානය යොමු කරනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ පාරිසරික තත්ත්වයන් පිළිබඳ ඒ පාරිසරිකයන්ට උචිත වන ආකාරයට ඒවා හැඩගැසීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඒ නීති යාවත්කාලීන කිරීම මම හිතන්නේ නීති වෘත්තිකයන් විදිහටත් අපි ඉතාම සතුටටපත් වෙනවා. ඒ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රටක නීතිය යාවත්කාලීන කිරීම සම්බන්ධව. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පනත හරහා විශේෂයෙන් ශ්‍රේෂ්ඨ 8කට නීතිය සංශෝධනය කිරීමක් සිද්ධ වෙනවා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර ආරක්ෂාව කම්පන කළමනාකරණය, කාර්මික රසායනික ද්‍රව්‍ය කළමනාකරණය, තෙත්බින් සංරක්ෂණය, ස්වභාවික සම්පත් හානි තක්සේරුව සහ හානි පූර්ණය, ඒ වගේම අනුකූලතා පසුවිපරම් කිරීම හා උපාය මාර්ගික පාරිසරික තක්සේරුව වගේ ඉතාම වැදගත් සංවේදී ශ්‍රේෂ්ඨ ගණනාවක් සංශෝධනයට ලක්වීම සිද්ධ වෙනවා. එතකොට මෙහිදී මම විශේෂයෙන් අවධානය යොමු කරන්න කැමති මෙන්න මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධව. විශේෂයෙන්ම ගත්තොත් මේකේ අපි අර පරිසර නීතිය තුළ ඉගෙන ගන්න මමත් නීති ශිෂ්‍යාවක් විදිහට සිවුවන වසරේදී ඉගෙන ගත්ත මෙන්න මේ විස්තීරකයාගේ වගකීම සම්බන්ධව ක්‍රියාත්මක භාවය ඇති කරවීමේ හැකියාවක් මේ යෝජිත සංශෝධනය හරහා අපිට සිද්ධ කරන්න පුළුවන්. ඒ හරහා යම් භාණ්ඩයක හෝ නිෂ්පාදනයක අවසන් බැහැර කිරීම සිදුවන තෙක් ඒ භාණ්ඩවල නිෂ්පාදනවල ජීවන චක්‍රය කළමනාකරණය කර ගැනීම නිෂ්පාදකයාගේ වගකීමක් බවට පත් කරලා තියෙනවා. ඇයි අපි මේක සිද්ධ කළ යුත්තේ? මේ හරහා අපි ඇත්තටම බලාපොරොත්තු විය යුත්තේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ අපි බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කය තමයි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම. අන්නේ නිෂ්පාදන ආර්ථිකයට ගොඩනැගීමට අපි සියලුම අංශ ඒ හරහා ඒකාබද්ධ කරමින් යනකොට අපි බලාපොරොත්තු විය යුතු ප්‍රධාන දේ තමයි චර්යාත්මක වෙනසක් ඇති කිරීම. ඒක හුදෙක් අපිට නීති මගින් එහෙම නැත්නම් දණ්ඩනයන් මගින් විතරක් නෙමෙයි චර්යාත්මක වෙනස්කමක් ඇති කරලා පුරවැසියන්ටත් නිෂ්පාදකයන්ටත් යම් වගකීම් සහගත ස්වභාවයක් ආරෝපණය කිරීම මේ හරහා සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විශේෂම ගත්තොත් අපි මේවා නොකළහොත් අපිට මං හිතන්නේ පාරිසරික අර්බුදයන් පිළිබඳ තවත් අටුවාටීක අවශ්‍ය නැහැ. ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම, ඒ වගේම වර්ෂාපතනයන්වල සංවහන වර්ෂාපතනයන්වල වෙනස් වීම, ඒ වගේම ජනගණත්වය ඇතුලේ ඒවට අපි මුහුණ දෙන තත්ත්වයන් මම හිතන්නේ අපිට පහුගිය ඉතිහාසයේ පුරාවටම අපිට ඕනෑතරම් උදාහරණ තියෙනවා. විශේෂම ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අවධානය යොමු කරන්න කැමති මෙන්න මේ පාරිසරික අර්බුදයන්වල ඉතාම බලපෑමකට ලක්වන කොට්ටාසයක් තමයි අපේ රටේ ඉන්න කාන්තාවන් කියලා කියන්නේ. මොකද සමස්ත ජනගහනයෙන් 52%ක් ඉන්නේ කාන්තාවෝ. නමුත් අපි දන්නවා විශේෂම පාරිසරික අර්බුදයන් තුළ ජල පෝෂක ප්‍රදේශවලට එහෙම නැත්නම් ජල මූලාශ්‍රයන් වලට සිදුවන හානි තුළ තමන්ගේ කුටුම්බයේ ඇතුලේ ඒ ආහාර සුරක්ෂිත භාවය වෙනුවෙන් වගකීම උසුලන කාන්තාවට මේකේ බර නැවත නැවතත් දරන්නට සිද්ධ වෙනවා. මම දත්තව ඇසුරෙන් මේ ගැන කතා කරන්න කැමතියි. විශේෂයෙන්ම ඇක්සස් ටු වෝටර් එහෙම නැත්නම් මූලික ජල ප්‍රවේශය සම්බන්ධව අපේ රටේ සංඛ්‍යා දත්ත ගත්තොත් 90ක් 94 කුත් ඉන්දියාව වගේ ගත්තොත් 90ක් වගේ තියෙන. නමුත් ඉන්දියාව ඔවුන්ගේ ජල් ජීවා මිෂන් කියන ව්‍යාපෘතිය හරහා විශේෂයෙන්ම ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම. මොකද අපි ගත්තොත් අවසානයේදී මේ සියලු පාරිසරික අරුබුදයන් වලින් නැවත නැවතත් වැටකෑම සිද්ධ වෙන්නේ ගෘහස්ථය තුළ, එහෙම නැත්නම් කුටුම්බය තුළ පෞලක අවශ්‍යතාවයන් කළමනාකරණය කරන්නට බැඳෙන කාන්තාව තමයි නැවත නැවතත් මේ කියන දේවල් වලින් වැටකෑමට ලක් වෙන්නේ. ඒ නිසාම තමයි විශේෂයෙන්ම ගත්තොත් අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විදිහට අපේ පොහොසත් රටත් ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පවා අපි අපි කියලා තියෙනවා අපි යාවත්කාලීන කරන්න ඕනේ නීති පද්ධතීන් කියලා. එහෙනම් අපි මේ සිද්ධ කරමින් තියෙන නියෝජ කතා නායකතුමනි, අපි කියපු දේවල් දේශපාලනිකව අපි එළිය ජන අරගලවලදී, එහෙම නැත්නම් පාරිසරික අරගලවලදී අපි කියපු දේ තමයි මේ කරමින් ඉන්නේ. එහෙනම් අපි මේකට සාමාන්‍යයෙන් කියනවා නීතිය වෙනස් විය යුතුයි. හැබැයි අපිට මේ මොහොතේදීත් අද දවසේ විවාදයේදීත් මම දැනගන්න කැමතියි ඇත්තටම විශේෂයෙන්ම මේක සම්බන්ධව මේ පළාත් ප්‍රඥප්තියන් සම්බන්ධ ගැටලුවක් පිළිබඳ විපක්ෂය විසින් මතු කරා. එහිදී ගත්තොත් ගරු කතානායකතුමනි, මේ වයඹ පළාතට අදාළ පළාත් පරිසර ප්‍රඥප්තිය ගත්තොත් මේ සම්බන්ධව සුවිශේෂී නඩු තීන්දුවක් තියෙනවා. ඒ තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාකොළගයේ පුරාණ රජ මහා විහාරයට අදාළව ඒ නඩු තීන්දුව ප්‍රකාරව මෙහිදී සුප්‍රීම් කෝට් එක ස්ටේට් කරනවා මේ වගේ දේවල් වලදී සිදුවන පාරිසරික විනාශය වළක්වා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව ප්‍රසිද්ධියේ සමාව අයදින්නට ඒ නඩු තීන්දුව හරහා සිද්ධ කළ තියෙනවා. මේකට බේස් එකක් තියෙනවා. ඒ තමයි අපිට කියන්න පුළුවන් සමගාමී ලයිස්තුව තුළ තියෙන්නේ, එහෙම නැත්නම් පොදු ලයිස්තුව තුළ තියෙන්නේ, එහෙම නැත්නම් මධ්‍යම ආණ්ඩුවට අයිති කියලා. හැබැයි මේ මොන දේ වුණත් පරිසර නීතියට තියෙන මූලධර්මයක්. ඒ තමයි පරිසර නීතිය, එහෙම නැත්නම් පරිසරික අර්බුද දේශ සීමා අතික්‍රමණය කරනවා. එහෙනම් පරිසර අර්බුදයන් දේශ සීමා අතික්‍රමණය කරනවා නම් පරිසර නීතිවලදී මේ ස්ටේට්මන්ට් එක දෙන්න සුප්‍රීම් කෝට් එක බලපාන්නේ නීතිය තමන්ට අයිති නැහැ, තමන්ගේ වපසරියට අදාළ නැහැ කියලා කියන්න බෑ. ඒක පරිසර අර්බුදයක් කියලා දැනෙනවා නම් මධ්‍යම පරිසර අධිකාරියට ඒ සම්බන්ධව පූර්ණ බලතල
තියෙනවා.
නීතිය මූල ධර්මයන් වෙනස් කළා නැහැ. ඒවට අනුගතව නීතිපති උපදෙස් මත සියලු පාර්ශ්ව එකතු කරගෙන තමයි අපි මේ වැඩේ කරමින් ඉන්නේ. හින්දා මම අහන්න කැමතියි ඇත්තටම හැම දෙයකටම කකුල් අදින රටේ ප්‍රධාන විපක්ෂයෙන් අහන්න කැමති, පරිසර පනත යාවත්කාලීන වෙනකොටත් ඒකටත් කකුලෙන් අදින්නද, එහෙම නැත්නම් යල් පැන ගිය සජවේ මානසිකත්වයේද මේ පෙන්눔 කරමින් සිටින්නේ ප්‍රගතිශීලී ජනතාවට අවබෝධයෙන් ඉන්න කියලාත් මතක් කරනවා. මේක තමයි රටේ අඩියක් ඉස්සරහට හදනකොට ප්‍රසිද්ධියේම අපේ රටේ විපක්ෂයේ හැසිරීම. මේක තමයි හැම දෙයකටම විරුද්ධ වෙනවා වගේ මේකටත් විරුද්ධ වෙන්න එපා කියලා මතක් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.